Honorable Dolawatta, you have 10 minutes.
යෝජ්‍ය කාර්යක සභාපතිතුමනි විශේෂයෙන්ම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙන්න ඕන දිළුමමනුක මැතිතුමාගේ වේලාව මට ලබා දීම සම්බන්ධයෙන් එකම මම දැක්ක මේ පාර්ලිමේන්තුව තුළ දැන් ටික කලකට කල වේලාවකට ඉස්සලා කියනවා මේ රජ කාලේ සිද්ධ වෙච්ච සිද්ධි ගැන මතක තියාගන්න ඕනේ අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු ඒ රජ කාලේ වෙච්ච සිද්ධි මේ කාලේ රාජපක්ෂ පවුල ඇතුළේ සිද්ධ වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ බොහොම ආදරෙන් කතා කරනවා. ඔබ හැඟුම් බරව කතා කරනවා. හැබැයි ඔයගොල්ලන්ට මතක නැහැ. රාජපක්ෂවරු කී දෙනෙක් තමුන්නාන්සලගේ ඔය ස්වාධීන අය කියපු කොමිෂන් සභාව හරහා තමුන්නාන්සල විසින් නිර්මාණය කරපු දඩයම් ආයතන හරහා රාජපක්ෂවරු කී දෙනෙක් අත්අඩංගුවට සිර බාරට ගෙනල්ලා මර්ධනයට පාත්‍ර කළාද කියලා ඔබ තමුන්නාන්සලට මතක නැහැ. ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕනේ ඔබතුමාලා බලාපොරොත්තු වෙන ඔබතුමාලා ආශාවෙන් අහගේ කට අරගෙන බලන් ඉන්න ඒ දේවල් සිද්ධ වෙන්නේ නැහැ මොකද හේතුව බොහොම සාමූහිකව ගන්න තීරණයක් තමයි ඉදිරියේදී විසුණු සංශෝධන හා සිද්ධ වෙන්නේ ඒ නිසා විශේෂයෙන්ම ඔබ බලාපොරොත්තු වෙන ඒ ભેද වින්වීම ඔබ බලාපොරොත්තු වෙන ඒ ආකාරයේ කිසිම ආකාරයේ ගැටලුකාරී තත්වයක් මෙතන නැහැ විශේෂයෙන් විසුණු සංශෝධනය කියන ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය අපි ගෙනෙන්නේ දහනමේ තියෙන දුර්වලතා ප්‍රශ්න නැති කරලා කෙටි කාලයක් තුළ නව ආණ්ඩුක ව්‍යවස්ථාවක් කරා මේ රට ගෙනියන්න අවශ්‍යතාවයේ මත ඒ කියන කාරණේ උදෙසා තමයි මේ ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය ගේන්නේ. ඒ සංශෝධනය මේ කැබිනට් මණ්ඩලෙන් ඉදිරිපත් කළ දෙන සංශෝධනය අවසානාත්මක සංශෝධනයක් නෙමෙයි. අද තමුන්නාන්සලා මේ පෙරලි කරන වෙලාවේ තමුන්නාන්සලා තව සතියේ තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයට කියලා අභියෝග කරනවනේ. ඒ සඳහා යම් පිළියමක් ඒ සඳහා යම් කාර්යභාරයක් කරනවා වෙනුවට අද තමුන්නාන්සලා මේ අමුතු විදිහේ ජනමාධ්‍ය වලට කැමරා ඉල්ලමින් ප්‍රහසනයක් ඉදිරිපත් කරපුවා කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අලුත් මන්ත්‍රීවරුන්ට පස් කැලක් කියලා කිව්වා. කරුණාකරලා ඉතමත් වැරදි කතාවක්. මේ අලුත් මන්ත්‍රීවරු සියලු දෙනා ඉතමත් විචක්ෂණශීලීව මේ සම්බන්ධයෙන් නව යෝජනා ගෙනෙමින් සංශෝධන විය යුතු අලපරත් මොනවද කියලා ප්‍රකාශ කරමින් ඒ සම්බන්ධයෙන් සක්‍රීය දායකත්වයක් තුල ඉන්නේ. තමුන්නාන්සලා අත්සොන් නැති 13 දන්න නැතුව 19 දන්න නැතුව හැබැයි අපි හැම නැහැ. අපි තාමත් පැහැදිලිව මේ අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරලා දේ කමිටුවේ සමාජිකයෙක් හැටියට අපි විසින් දීර්ඝව කරුණු අධ්‍යයනය කළා කරුණු වාර්තා කරලා තියෙනවා. ආණ්ඩුවේ ඉදමින් ආණ්ඩුවේ සමාජිකික වශයෙන් ඉදමින් 53 ව්‍යවස්ථාව විසුණු සංශෝධනය තුල ගෙනව 53 ව්‍යවස්ථාවේ 7 උපලේඛන සම්බන්ධයෙන් ඒ තියෙන ගැටලුකාරී තත්ත්වය මුලින්ම මතු කරේ මම. ඔබට එහෙම කිසිම අවස්ථාවක අපේ ආණ්ඩුවේ අලුත් මන්ත්‍රීවරු ගැන බොහොම අඩු ලුහුඬුවට මස් කෑලි කන මන්ත්‍රීවරුන්ට කතා කරන්න බෑ. ඒ කරුණාකරලා ඉල්ලා අස්කර ගන්න ඕනේ. මොකද හේතුව අපි සියලු දෙනාම විචක්ෂණශීලීව මේ විසුණු සංශෝධනය ගැන බලන් ඉන්නවා. ඒ සඳහා පුළුල් සංවාදයක් අපි ඇති කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය පුළුල් සංවාදය තමයි අපි මේ අද කතා කරමින් යන්නේ. ඒ සඳහා ඔබට අවස්ථාව දුන්නාම ඔබ මොකද කරන්නේ? ඔබ සභා වර්ගයේ කෑකෝ ගසමින් ඒ සඳහා ඔබ කළ යුතු යෝජනා කරනවා වෙනුවට ඔබ කරන්නේ එහි නොයෙකුත් ආකාරයේ දෝෂ දර්ශන ලක් කරමින් ඒ අවශ්‍ය සාකච්ඡාවම මේ ක්‍රියාමාර්ගයට ඔබ දායකත්වයේ වෙනුවට එයින් බැහැරවීමයි කරන්නේ. ඒ කොතරම් දුරට විවස්ථා කරන උචිත දින ගැටලුවයි වෙන්නේ යම් ආණ්ඩුවක් විසින් හෝ යම් ආමතිවරයෙකු විසින් ඉදිරිපත් කරන විවස්ථාව විවස්ථා පනත් කෙටුම්පත සර්ව සම්පූර්ණ මේ විවස්ථා දායක අපිට වහලා දාන්න පුළුවන්. එම සර්ව සම්පූර්ණ වෙන්න බෑ. එකට එකතු කරන්න පුළුවන්, එක අඩු කරන්න පුළුවන්, එක වෙනස් කරන්න පුළුවන්. ඉතින් අද ඒ කාර්යය අමතක කරලා දාලා දෝෂ දර්ශනෙම ලක්කර ස්වරූපයට අපිට පේන්න තියෙනවා. මම දැක්ක මේ ඕපපාතිකය කියලා කියනවා. කරුණාකරලා මතක තියාගන්න. මේ විසිවන සංශෝධනේ ඕපපාතික නෑ. විසුණු සංශෝධනය අපේ ආණ්ඩුවෙන් ගෙනෙන සංශෝධනයක්. අපි ආණ්ඩුවේ සමාජික ගැටලුවේ විසුණු සංශෝධනය අපි සම්පූර්ණ උපැන්න සහතික දෙන ලෑස්ති. ඒ නිසා අපි දිගින් දිගටම කියනවා ඒ විවස්ථා සංශෝධනයේ ඕපපාතික නැහැ. ඉතින් විශේෂයෙන්ම මේ ඔබතුමාලා බලාපොරොත්තු වෙලා ඉන්න ඔබතුමාලා ඔය හිතන පතන ભેද වෙනවීම සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණේ මතක් කරන ගමන්ම විශේෂයෙන්ම මතක් කරන්න කැමති ඔබතුමාලා 19 ගේන්නේම 19 ගේන්නේම රාජපක්ෂගේ මේ දේශපාලන භූමිකාව අතුගාලා තමන්ගේ දේශපාලන උමනා මත තමන්ගේ ප්‍රතිවාදියාව මෙල්ලකලා ප්‍රතිවාදියාව මේ දේශපාලන ගමන ඉවත් කරන් තමයි ඔබලා 19 ගේන්නේ 19 දින අර්බුදකාරී තත්ත්ව නිසා 19 දින අර්බුදකාරී තත්ත්ව නිසා තමයි is there any issue regarding the rules no this don't disturb me මේ 19 තියෙන දෝෂ දර්ශන නිසා 19 තියෙන අවුල නිසා තමයි පැහැදිලිවම ගරු නියෝජ්‍ය කාර්ය සභාව සමතුමිනි පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නේ. ඒ හතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හතර ආ තිනවා සේනාධිනායකයවරයා වන්නේ ජනාධිපතිවරයා කියලා. නමුත් 19 හත්වන පරිච්ඡේදයේ ආයතන තියෙනවා ගරු ජනාධිපතිවරයාට කිසිම ආකාරයේ අමාත්‍යවරයක් අමාත්‍යවරයක් දරන්න බෑ කියලා. ඉතින් මේ තියෙන තත්වයන් වෙනස් කරලා නව ව්‍යවස්ථා සංශෝධනයකින් තමයි අපේ බලාපොරොත්තු. ඒ සඳහා මම ඔබට ආරාධනා කරනවා කරුණාකර විපක්ෂය හැටියට මේ සඳහා සක්‍රියව දායකත්වය දෙන්න. ඔබතුමාලා ශේෂ්ඨාධිකරණයට යන්න. ඔබතුමාලාගේ යෝජනා දරන අපිට දෙන්න. අපි ගතුල සාකච්ඡා කරමු. වඩා සාධනීය ව්‍යවස්ථා සංශෝධනයක් ගේමු. හැබැයි අපේ ප්‍රමුඛ මුඛ්‍ය බලාපොරොත්තුව මේක නෙමෙයි නියෝජ්‍ය කාර්ය සභාව සභතුනි. අපේ රටේ ජනතාව සුවහසක් බලාපොරොත්තුනේ මේ 25කට ආසන ප්‍රමාණයක් මේ ටයරකේ පැද්දා තියෙන්නේ. මේ පැද්දා උ ටයරකට තව පැද්දා නිඩ නැහැ. හැබැයි මේ රටේ 30 අවුරුදු යුද්ධය අවසන් කරපු මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අගමැති වෙලා ඉන්නකොට ඒ යුද්ධයට අවසන් ඒ යුද්ධයේ නායකත්වයේ පරිපාලන නායකත්වයේ දීපු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රටේ නායක වෙලා ඉන්නකොට මේක තමයි සුදුසුම අවස්ථාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ රටට ගේන්න. මේ අපේ රටේ හිටපු පාලකයෝ අනාගමික පාලකයෝ මේ රටට ආගමක් වැඩක් නැහැ දහමක් වැඩක් නැහැ මේ රට කඩෙන්න ඕන කියලා කියපු පාලකයෝ ඉන්නකොට ගේන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට වඩා අපිට විශ්වාසයක් තියෙනවා මේ රටේ ක්ෂේත්‍රසත් කරපු නායකයෝගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සඳහා. ඒ නිසා ජනතාවගේ ප්‍රමුඛ අපේක්ෂාව වෙන්නේ මොකද්ද? මේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි ජනතාවගේ අවශ්‍යතාව. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය කටයුතු අපි කරනවා කියන කාරණය මතක් කරමින් විශේෂයෙන්ම මේ අද දිනේ තිබෙන මේ 2006 අංක 15-11 දරන මුදල් පනතේ 20/20 මාර්තු 27 වෙනි දින ඇති 21/68 ඇලිරක් 9 දරන ගැසට් නිවේදනයේ විදේශීය ටෙලි නාට්‍ය චිත්‍රපට විකාශනයේ ටෙලි නාට්‍ය චිත්‍රපට හා වාණිජ වැඩසටහන් බද්දෙන් නිදහස් කිරීම. ගරු නියෝජ්‍ය කාර්ය සභාව සමතුනේ මේ සඳහා මේ ටෙලි නාට්‍ය කියලා කියන්නේ සුවිශේෂී දෙයක්. සමාජයේ ජනමනස විකසනය කරන අපේ රටේ පවුල්වල අපේ රටේ ජනතාවගේ මනසවල් විකසනය කරන ඒ අය මුළු පවුල විසින්ම නිර්මාණය වෙන පවුල විසින්ම තමන්ගේ හැසිරීම වෙනස් කරන යම් බලපෑමක් කිරීමේ හැකියාවක් තියෙනවා මේ ටෙලි නාට්‍ය සහ චිත්‍රපටවල. ඒ විශාල දායකත්වයක් ගන්නවා. එතකොට අපි පැහැදිලිව අපි දැනගෙන තිබ්බ පහුගිය කාලේ පුරාවටම විදේශීය රටවල් වලින් ගෙන්නන විශාල ප්‍රසංගික නාට්‍ය මාලා තුළ අපේ ජනමනස විකෘති වෙන තත්ත්වයක් අපි පහුගිය කාලේ පුරාවටම දැක්කා. අපි ඒ නිසා අකුව දේශීය ටෙලි නාට්‍ය වල විශාල තැනක් දෙන්න ඕනේ. දේශීය චිත්‍රපට වලට අපි මේ කලාව දියුණු කරන්න විශාල තැනක් දෙන්න ඕනේ. ඒ නිසා තමයි එකී පහුගිය කාලේ පුරාවටම මේ විදේශ ටෙලි නාට්‍ය මාලා වලට අපි බද්දක් යොමු කරලා තිබ්බේ. හැබැයි මේ වෙනකොට අපි කවුරුත් දන්නවා මේ කොරෝනා අපසංගතය තුළ අපේ රටෙත් මේ ටෙලි නාට්‍ය කර්මාන්තේ කරගෙන යන්න හැකියාවක් ලැබුණේ නැහැ. ටෙලි නාට්‍ය ඒ සතිය පුරා විකාශන ටෙලි නාට්‍ය වලට ඒ ආකාරයේ රූගත කිරීම හැකියාව කිරීමට හැකියාව ලැබුණේ නැහැ. ඒ නිසා ඒ ප්‍රතිපලයක් හැටියට තමයි අපි තීරණය කරේ මේ ආකාරයේ විදේශීය ටෙලි නාට්‍ය වලට යම් ආකාරයේ බද්දක් නිදහස් කරන්න. ඒ සාධනීය ස්වරූපයක් තියෙනවා වගේම
honorable member you have 2 more minutes.
සාධනීය ස්වරූපයක් තියෙනවා වගේම අපි දකිනවා මේක ඉතාමත් ඉතින් වෙනස් කළ යුතු ඒ එකම විශේෂයෙන්ම අපි දන්නවා පහුගිය කාලේ අපේ ආණ්ඩු රන්මිණි තැන්න වගේ ස්ථාන බිහි කරා. අපේ අද ටෙලි නාට්‍ය කරුව අද චිත්‍රපට නිර්මාණකරුව විශාල වශයෙන් බලපාලා තිනවා මේ රාජ්‍ය ආයතන සහ නොයෙකුත් ස්ථාන වෙන් කර ගැනීම විශාල මුදලක් ගෙවන්න වෙලා තිනවා. ඒ නිසා අපි එවැනි මුදල් අඩු කරලා ඒ අයට අත දෙන්න ඕනේ අපේ දේශීය ටෙලි නාට්‍ය කර්මාන්තකාරයෝ ඒ වගේම දේශීය චිත්‍රපට නිෂ්පාදකවරු මේ අය ඉස්සරහට ගේන්න අපි අවශ්‍ය අඩිතාලම අපි ලබා දෙන්න ඕන කියන කාරණේ මේ අවස්ථාවේ විශේෂයෙන් මතක් කරනවා. ඒකම අදිලුම් එමුණුගම මහත්මයාගෙන් ඉල්ලීමක් කරනවා. අර අපි දකිනවා මේ සමහර වෙලාවල් වලට මේ ත්‍රිරෝද රථවල බොහෝමයක් අහිංසක ජනතාව දැන් ලොකු වාහන වලින් එක එක කෑලි ගැජට් හයි කරගෙන යනවා. හැබැයි ඒ අය කොහොම හරි කෑලි ටික හයි කරගෙන යනවා. මේ ත්‍රිරෝද රථ ඒ අයට යම් අපහසුයක් වෙලා තිනවා. ඒකම 4x4 මේ සියලුම දේවල් ඒ වෙනම සවිකරණම් යන ඒ අංගෝපාංග වලට සාමාන්‍ය පදිකයන්ට හානියක් නොවන ආකාරයට යම් සීමාවක් තීරණය කරගෙන යම් ආකාරයේ අපි ගැසට් පත්‍රයකින් ඒ සම්බන්ධයෙන් යම් නියාමනයක් වෙනසක් කරලා ඒ අයට පාවිච්චි කර දීමේ හැකියාවක් අපි ලබා දිය යුතුයි. මොකද හේතුව ත්‍රිරෝද රථයක් කියන අහිංසක මිනිහෙක් යම් ආකාරයට පුංචි ලස්සනට පොඩි ස්ටිකරයක් ගැහුවා කියලා යම් කොටසක් එකතු කරා කියලා ඒ සම්බන්ධයෙන් 50,000 දඩයක් ගන්නවා. ඉතින් මේක අපිට ගැසට් පත්‍රය වෙනස් කරලා මේ සම්බන්ධයෙන් අපිට යම් ආකාරයේ වෙනසක් කිරීමේ හැකියාව තියෙනවා මේ ගරු සභාවට. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාව ලබා දෙන සම්බන්ධයෙන් එතුමාට ස්තුතිවන්ත වෙමින් විපක්ෂයට ආරාධනා කරනවා කරුණාකර තැන් තැන් වල මේ පළක් නැති දේවල් කරන්න නැතුව කරුණා කරලා මේ රටේ වැඩදායී ලෙස වැඩ කරන්න පුළුවන් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න අපිත් එක්ක එකතු වෙන්න කියන කාරණා මතක් කරමින් ඔබ සියලු දෙනාට ස්තුතියි සුදිසම්.
Thank you. Honorable Rohana Vijayasundara, you have 5 minutes.
ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, අද අපි මේ රටේ බදු කීපයක සංශෝධනය පිළිබඳව කතා කරන දවසේ කතා කරන්න ලැබීම පිළිබඳව වාග්යක් විදිහට සලකන ගමන් අපි බොහොම කණගාටු වෙන්න ඕනේ රටක් විදියට නිදහස ලැබලා අපි අවුරුදු 72කට වැඩි කාලයක් ගත කරලා තියෙනවා. තාමත් අපි අපේ රටට හරියන බදු පනතක් බදු ප්‍රතිපත්තියක් බදු පිළිමද තීන්දුව తీර ගන්න ක්‍රමවේදයක් සකස් කරගන්න බැරිලා තියෙනවා. මේ පැත්තට වෙලා කාලය ගත කරනකොට නිරාස වෙන දේවල් එහා පැත්තට ගියපුවාම බොහොම පැණි රස වෙන විදියට තමයි අපේ පාණ්ඩු පක්ෂය සහ විපක්ෂය හැමදාම කටයුතු කරන්නේ. අද මේ පැත්තේ ඉඳලා විවේචනය කරපු දේවල් එහා පැත්තට ගිහලා බොහොම හොඳට අයපවු නැවත රස කර කර අනුභව කරනවා. ඒ කිය ඒ වගේ වෙලාවක විවිධ වූ බදු ප්‍රතිපත්ති වෙනස් කරමින් කාලෙන් කාලෙට මොනවා හරි දෙයක් ගෙනලා කටයුතු කරනවා. අපි එදා වේල ටුවර්ස් එකක් යන්නේ. මේක ප්‍රතිපත්තියක් විදියට අපේ රට ඉදිරි කාලේ පස් අවුරුද්දක් හරි දස අවුරුදු හරි සැලසුම් සහගතව මේ බදු ප්‍රතිපත්තියක් සකස් කරගන්න බැරි තත්ත්වෙට අපේ රටේ උගතුන් වියතුන් කියන පිරිස නැත්නම් මේ ආයතන මෙහෙවන පිරිස පත් වෙලා තියෙනවද? අපි එක එක්කෙනා එක එක සතෙන් සැරේට මේ වගේ දේවල් ගේනකොට අසරණ බවට පත් වෙන්නේ කවුද? අද බලන්න අපේ පැත්තේ ගත්තා අපි විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කය කියන්නේ අපි ගොවියන්ගෙන් පැවදෙන දිස්ත්‍රික්කයක් විතර අපේ පැත්තේ ගොවියෙකුට ගොවිය විශේෂ වශයෙන්ම පාවිච්චි කරනවා ආහාරයට ගන්නවා විට පාවිච්චි කරනවා අපේ බුලත් විටක් කරනවා. අද වී කිලෝ එකක් විකුණන්න ඕන බුලත් කුවක් ගෙඩියක් ගන්න. අනිත් පැත්තෙන් ගොවියගේ පොහොර සහන ආධාරය දෙනවා කියලා ගොවියට පොහොර ටික විතරක් ගැන කතා කරන්නේ. ඡන්ද කාලෙට මේ ගොවියගේ ඡන්ද ටික ගන්න බොහොම අපහුරුවට මාතෘකාවක් බවට සපේ ගන්න මේ පොහොර ටික. හැම දෑම හැම ආණ්ඩුවම හැම ආණ්ඩු පක්ෂෙම ගොවියව උගුලකට හිර කරලා කතා කරන්නේ මේ පොහොර ටික ගැන. හැබැයි පොහොර ටික නියම වෙලාවට එන්නේ නැහැ. පොහොර ටික එන්නේ කඩිමුඩියේ අවසාන මොහොතේ ගුඹුරට බැහැලා දවස් ගාණක් ගත වුණාට පස්සේ පොහොර ටික එන්නේ. ඒ පොහොර ටික එනකොට ඒ වගේ රසායන රසායනික පරීක්ෂණාගාරවලට දාලා ඒවා පරීක්ෂණ කරලා එන්නේ නැහැ. අද ගත්තාම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පේර වගාව සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙලා යනවා. පහුගිය කාලේ ඇපල් පොහොරද මොනවද කියලා පොහොර වගයක් ගෙනත් දීලා හඳුන්ලා දීලා දැන් ඒ පොහොර ටික පාවිච්චි කරායින් පස්සේ සියලුම පේර වගාව විනාශ වෙලා. ඒ නිසා මෙවුවත් එක්ක එන රසායනිකවට මේ බහුජාතික සමාගම් විසින් මේ ගොවියා විනාශකරන මේ එක සැරයක් එන පොහොරත් එක්ක කලවම් කරලා එන්නේ මොනවද? ඒක හරහා අපේ භූමියට අපේ වගාවන් වලට මොන හානියක් වෙනවද කියලා පරීක්ෂා කරගන්නවත් වෙලාවක් නැහැ. ඒවා ටික විශාල හදිසියක් තියෙනවා. මොකද එන්නේ පොහොර ටික කඩිබුඩියේ එදා වේලට අවශ්‍ය කරන බදු ටික කොහින් හරි එකතු කරලා ඒ පොහොර ටික ගෙනත් දීලා දැන් නිකන් දෙනවා කියලා දැන් අද පෙළඳ පොලේ පොහොර ටිකක් ගන්නත් නැහැ. මේ වගේ අවශ්‍යතාවයන් වලට පත් වුනහම අපේ ගොවිය විශාල වශයෙන් අසරණ දාවයට පත් වෙනවා. පොහොර ටික නිකන් දෙනවා කියලා ගහනවා. අනිත් පැත්තෙන් විශාල බදු වශයෙන් ගහලා වෙන්න ඇති. නැත්තම් කොහොමද කෘෂි රසායන ද්‍රව්‍ය ගොවියට පොහොර ටික විතරක් නෙමෙයි සැරෙන් සැරට එන මේ කෘෂි රසායනත් එක්ක හෝ පොහොරත් එක්ක විවිධ වූ දේවල් අඩංගු කරලා එන්නේ. ඒ එනකොට මේ සැරේ ගහන පොහොරත් එක්ක ලබන සැරට තව මොකක් හරි රෝගයක් එනවා. එතකොට ඒ රෝගයට බෙහෙත් ගන්න යන පොහොර ටික රජෙන් නොමිල දෙන කතා කරනවා. හැබැයි අනිත් පැත්තෙන් මේ ලැබෙන කෘෂි රසායන ද්‍රව්‍ය වල මිල ඉහළ යනවා. කෘෂි ඒ කෘෂි රසායන ද්‍රව්‍ය පාවිච්චි නොකර කිසිදු වගාවක් අද ආරක්ෂා කරගන්න බැරි තැනට අපේ ගොවිය පත් වෙලා තියෙනවා. දැන් මේ වගේ බදු ප්‍රතිපත්ති කියන දැන් අද වෙනකොට මේ රටේ යතුරු පැදි ගේන එක සම්පූර්ණ නතර කරලා යතුරු පැදිය කියන්නේ මේ සුපෝභෝගී වාහනයක් නෙමෙයි. ඒකෙත් තියෙනවා කැටගරි වලට වෙන් කරනකොට අපි අපේ ගොවියන්ට විශේෂයෙන්ම අපේ පැත්තේ ගොවියන්ට අවශ්‍ය කරන සාමාන්‍යයෙන් තමන්ගේ කුඹුරට පොහොර ටික ගෙනියන්න තමන්ගේ ගොවුරට අවශ්‍ය කරන බඩු ටික ගෙනියන්න අපේ ලොකු වාහන වල යන්න බෑ කුඹුරක. ඒකට යන්නේ යතුරු පැදියේ. හැබැයි අද යතුරු පැදි ටික ගෙනන එක සීමා කරලා තහනම් කරලා තියෙනවාද අපේ ඒවා ඒ හරහා යතුරු පැදි ශ්‍රේෂ්ඨ ව්‍යාපාරිකින් අන්තර්ජාතික බවටපත් වෙලා ඒ ආශ්‍රිත හිටපු රැකියා ගණනාවක් අස අහිමි වෙලා ඒ වගේ ප්‍රශ්න තියෙනකොට විශේෂයෙන්ම ගොවියට මේ 100 cc වලින් පල්ලෑ තියෙන හරි යතුරු පැටි ටිකක් ගෙන්නලා මෙරටේ ඒ අය ආරක්ෂා කරන්න විශේෂයෙන්ම ඊගාවට එනවා. දැන් මේ ජනවාරි මාසේ තමන්ගේ දරුවා පාසලට ඇතුළත් කරන දෙමව්පියෝ ඉන්නවා. අපේ ගොවි මහත්තුරුන්ගේ බිරිඳට ගන්න පුළුවන් ලොකුම වාහනේ තමයි එකක් මොකක් හරි ගෙවන්න රුපියල් 20000 30000 දාලා ගන්න යතුරු පැදිය. එතකොට ඒ දරුවා ඉස්කෝලේට ගෙනියන්නේ මේ ස්කූටර් කියන යතුරු පැදිය පාවිච්චි කරලා තමයි අම්මා තමයි යන්නේ. ගොවි මහත්තයා කුඹුරට යනකොට මේ අම්මා තමයි මේ යතුරු පැදිය තියාගෙන ගිහිල්ලා දරුවා ඉස්කෝලේට දාන්නේ. එතකොට ජනවාරි මාසේ ඒ දරුවා ඉස්කෝලේට ගෙනියන්නේ කවුද? එතකොට ඒ තැනට පත් වෙනකොට යතුරු පැදිය මිලදී ගන්න බෑ. ඒ වගේ මිල අනිත් පැත්තේ විශාල බදු ගහලා මේ සුපෝභෝගී වාහනයක් නෙමෙයි මේ යතුරු පැදිය කියන්නේ. මෙවුවට මෙච්චර බදු අය කරන්නේ මේ අහිංසක මිනිස්සයා ගමනක් යන්න අපේ අවශ්‍යතාවයන් හසුරුව ගන්න ගහන යතුරු පැදියට බදු ගහලා දෙනවා වගේම ඒක ගෙන්නන්න දෙන්නෙත් නැහැ. ඒක හරහා මේ රටේ වින්කලේ ඉඳලා ඉස්සරහට එන අපේ ශේෂ්ඨයන් ගණනාවක රැකියා අහිමි වෙලා තියෙන නිසා මම විශේෂයෙන්ම අවධානය යොමු කරන මෙන්න මේ අවශ්‍යතාවයන් තියෙන අපේ අත්‍යවශ්‍ය කටයුතු මෙවුවා මේ බුද්ධ උප්පතුන්ට පාරිභෝගික විදිහට ඉන්න ගොවි මහත්තුරු නගා සිටුවන්ට මේ බදු ප්‍රතිපත්ති වශයෙන් එවුවට තියෙන සහන ටිකක් දෙන්න. අනිත් පැත්තෙන් ඒ වගේ කැටගරි දැන් මේ වෙලාවේ මුදල් වල ප්‍රශ්නයක් තියෙනවා. අපිට කොරෝනා හරහා ඩොලර් එක ආරක්ෂා කරගෙන රුපියල් ආරක්ෂා කරගන්න ඕන ඒවා ගේනකොට. නමුත් අර අත්‍යවශ්‍ය කැටගරි වලට වෙන් කරලා කැපැසිටි එක අඩු 100 cc වලටත් පල්ලෙහෙන් තියෙන යතුරු පැල් ටිකක් ගෙන්නන්න පුළුවන් විදිහ වැඩපිළිවෙලක් හදලා අර ගොවියට අවශ්‍ය සාහනය වගේම මේ ජනවාරි මාසේ නෝ දැම්ම තියලා ලැහැත්තු නොවුනොත් ජනවාරි මාසේට යතුරු පැති ටික ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැම්ම තියලා අර අපේ අහිංසක අසරණ අම්මලාට තාත්තලාට තියෙන රැකවරණ යතුරු පැදිය තමන්ගේ දරුවා හෙට ඉස්කෝලේට දානකොට ඒ වෙනුවෙන් ගිහිල්ලා එතන රැකගෙන ඉන්න ඕනේ තමන්ගේ දරුවා අහපව් ගෙදරට ගේන්න. ඒ වෙනුවෙන් ගන්නව
your time is up please wind up.
වැඩපිළිවෙලක් තමුන්නාන්තර සකස් කරලා දෙන්න කියලා බොහොම ගෞරවණීය මේ සභාවෙන් ඉල්ලන ගමන් ඒ සිළු වෙනුවෙන් තමුන්නාන්තර අපි ඔක්කොම එකතු වෙලා මේ රටේ හැමදාම පවතිනව බදු ප්‍රතිපත්තියක් සහ හැම වෙලාවෙම පවතිනව ව්‍යවස්ථාමය ප්‍රතිපත්තියක් ඇතුව කටයුතු කරමු. හැම වෙලාවෙම තමන්ට කාලයකට හොඳ වෙනවා වගේම කාලයකට නොරස වෙනවා වෙනුවට අපි ඔක්කොම එක තැනකට යමු කියන ආරාධනාව කරමින් ඔබතුමාට ලැබ වේලා දබ දීම පිළිබඳ ස්තුතිය වන්දනා මම නිහිරව බොහොම ස්තුතියි.
Thank you. Honorable Nalaka Kottegoda you have 5 minutes.
අරු කාලක සභාව සභාපතිතුමනි මට කලින් කතා කරපු අපේ ගරු මන්ත්‍රීතුමා කිව විදිහට මෝටර් බයිසිකල් ප්‍රශ්නේ විතරක් නෙවෙයි මම හිතන්නේ අපි මේ මොහොතේදී අපේ රට මුහුණ දෙන්නේ අපේ රට මුහුණ දෙනවා මේ සමස්ත ආර්ථික ප්‍රතිපත්තිය ගොඩනැගීමේ වැඩපිළිවෙලක් ඒත් එක්කම මේ පහුගිය කාලේ මහ බැංකු කොල්ලේ ඉඳන්ම ඊට පස්සේ පාස්කු ප්‍රහාර ඊට පස්සේ මේ කොරෝනා අර්බුදයත් එක්ක මේ සාමූහිකව අපි මුහුණ දෙන ආර්ථික ප්‍රශ්නයක් අපි රටක් විදිහට මුහුණ දෙනවා. අන්න ඒ නිසා තමයි අපි මේ දේශීය ආර්ථිකය ගොඩනගන්න දේශීය ආර්ථික සරස්මකට යන්න උත්සාහ කරන්නේ. ඉතින් හුදෙකලා සිද්ධි එකක් දෙකක් අල්ලගෙන ඒ ගැන චෝදනා කරන එක නෙවෙයි ඔබගේ වගකීම මේ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට ඒත් එක්කම පහුගිය අවුරුදු 5 මේ රටේ ආර්ථිකේ කඩා වැටෙන්න වගකිය යුතු පක්ෂක හිටපු සමාජික විදියට ඒ පක්ෂයක් විදියට ඔබතුමාලාට වගකීමක් තියෙනවා මේ ආර්ථිකය ගොඩනංවන කාර්යයට මේ අපේ ආණ්ඩුව ගන්න මේ උත්සාහයට සහයෝගය ලබා දෙන්න. අනේ ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ හුදකලා සිද්ධි එකක් දෙකක් අල්ලගෙන ඒකට චෝදනා කරනවා විතරක් නෙවෙයි ඒකට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒත් එක්කම අපි දැක්කා ඊට කලින් හිටපු මන්ත්‍රීතුමා චෝදනා කරනවා මේ නවක මන්ත්‍රීවරු සභාව මැදට ඇවිල්ලා 19 එපා කියලා කෑ ගැහුවා කියලා ඒ වෙලාවට අර මස්කට්ටක් දීලා ඒ මස්කට්ට පස්සේ නෙවෙයි අපි යන්නේ. අපි 19 ගෙනාවු දවසේ ඉඳන් පාර්ලිමේන්තුවේ එළියේ ඉඳන් මේකට හඬ නැගුවා. අපි නගපු හඬ හින්දා තමයි පළාත් පාලන මැතිවරණය ඔයගොල්ලෝ පරාජය කරලා අපි අතිවිශ්ව ජයග්‍රහණයක් ලබා ගත්තේ. අපි ඒ නගපු හඬ නිසා තමයි පහුගිය ජනාධිපතිවරණය අපි අතිවිශ්ව ජයග්‍රහණයක් ලබා ගත්තේ 19ට විරුද්ධව. ඒත් එක්කම පහුගිය මහ මැතිවරණය අපි විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා මේ ජහනමෙට විරුද්ධව. ඉතින් ඒ ජනතාව අපි මතින් බලාපොරොත්තුනේ බලාපොරොත්තු අපි පාර්ලිමේන්තුව ඇතුළේ ඉෂ්ට කරන්න ඕන. අද ඔබතුමාලා ඉතාම සුළු බහුතරයක් වෙලා පාර්ලිමේන්තුවට 19 ගේන්න මුළුණ පක්ෂේ එක සමාජිකයෙක්වත් අද පාර්ලිමේන්තුවේ නැහැ. අද වෙන නම් වලින් ඇවිල්ලා ඔබතුමාලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්නවා කීප දෙනෙක් විතරක්. ඉතින් ජනතාව අපිට ලබා දුන්නේ ජනවරම මේ 19 අහෝසි කරන්න දුන්න ජනවරම ක්‍රියාත්මක කරන්න අපි කැප වෙනවා. අන්නේ කැප වුණ ඉඳලා තමයි අපි මේ අද මේ ලොබිය මැදට ඇවිල්ලා ඒ සටන් පහට කියලා ඒ සටන් කරේ. ඒත් එක මම මතක් කරන්න කැමතියි පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න බැරුණේ මේ 19 හින්දා. රටේ බලකඳුර එකතැනක නැහැ. තැන් දෙක තුනකට බෙදලා මේ රට අස්ථාවර කරලා තිබ්බ හින්දා තමයි ඔබලාට පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න බැරුණේ. ඒත් එක මහ බැංකු හොරු තාම අල්ල ගන්න බරව තාම නිදල්ලේ ඉන්නේ හින්දා. නමුත් අපේ රටේ වාසනාවට අද ආණ්ඩු මාරු වෙලා ජනාධිපතිතුමත් අගමැතිතුමත් සාමූහික වැඩ කරන වටපිටාවක් ලැබිලා තියෙන හින්දා තමයි මේ 19 තියෙද්දිත් පාසු ප්‍රහාරය අපිට කොරෝනා වදුර අපිට වළක්වා ගන්න බැරි වුණේ. ඔබලගේ ආණ්ඩුව හිටියනම් මෙලහට මේ රටේ භාගයක් මැරිලා කොරෝනා වලින්. අන්න ඒ නිසා මම ඉල්ලා සිටින ඔබ සියලු දෙනාට අර කලින් හිටපු මන්ත්‍රීතුමා කිව්වා වගේ ඔබතුමලත් එකතු වෙන්න එකතුලා මේ රටට අහිතකර 19 වෙනි සංශෝධනයේ ඉවත් කරන්න සහයෝගය දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒත් එක්කම මේ 19 20 වෙනි සංශෝධනය කියන්නේ මේ මහ ලොකු බිල් එකක් නෙවෙයි.
Honorable member, you have 2 more minutes.
විශ්වනි සංසදනය කියන්නේ 19 ගේන්න කලින් ජනාධිපතිවරයා තිබ්බ බලතල. මීට කලින් හිටපු ජේ.ආර්. ජයවන් ජනාධිපතිතුමාට, ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාට, අන්තිමට හිටපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පවා තිබ්බ බලතල තමයි ආපහු අපි ජනාධිපතිතුමාට ලබා දෙන්න යන්නේ. ඉතින් ඒක වැරද්ද මොකද්ද? ඒක නිසා මම ඉල්ලා සිටිනවා ඔබ සියලු දෙනාත් එකතු වෙලා විපක්ෂයක් විදිහට සහයෝගය දෙන්න විශ්වනි සංසදනය සම්මත කරගන්න කියලා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Mujibur Rahman, you have 5 minutes.
5 minutes?
Yes.
Why? It says 7.
Because of the time delays earlier, it has been discounted.
Garu Karaka Sabhapatthumani, Visheshenma me Katakarapu Mantrituma Navasan Karami sa Pasku Praragana Mamadaka Ye Hitapu Arakshaka Lekam Tuma Dino Lanka Deepa Patre Pujita Oya Saharan Lagana Hoyan Noni Nahe නිලන්ත ඒ ගැන බලාගනිවි යයි හිටපු ජනාධිපති කිව්වා. හිටපු ආරක්ෂක ලේකම් කොමිසමට කියයි. හිටපු ජනාධිපතිතුමා ඉන්නේ ඔබතුමාලාගේ පැත්තේ ඉස්සරහපුටුවේ වාඩි වෙලා ඉන්නවා. ඔබතුමාලා ඒ පොරොන්දුව දීගෙන ආවේ මේ පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච උදවියට දඬුවම් ලබා දෙනවා කියලා. ඒකේ අද කොමිසම හමුවේ ප්‍රධාන විත්තිකාරයා බවට හිටපු ජනාධිපතිතුමාට විරුද්ධව විශාල චෝදනාවල් එල්ල වෙගෙන එනවා. එතුමා මේක දැනගෙන සිංගප්පූරුවට ගියා කියලා. එතුමා එතුමත් එක්ක තමයි ඔබතුමාලා ආණ්ඩු හදලා තියෙන්නේ. ඒ හින්දා මම කියනවා කණ්ණාඩියක් ඉස්සරහට කියලා බලාගෙන කතා කරන්න එපා. මේ දැන් තියෙන්නේ වහාම ඒ කොමිසමේ හුඟක් කරුණු එලිදරව් වීගෙන එනවා. ඒවට වග කියන්න ඕනේ පුද්ගලයෝ ක්‍රියාත්මක කරන්න. ගරු සභාපතිතුමනි, අද විශේෂයෙන්ම මේ මුදල් අමාත්‍යාංශයට අයිති මේ පනත් කීපයක් ගැන කතා කරනකොට අපිට මතක් කරලා දෙන්න වෙනවා. පහුගිය කාලේ මැතිවරණ දවස්වල විශේෂයෙන්ම මිතුමන්ලාගේ සෞභාග්‍ය දැක්ම යටතේ නොයෙකුත් ආකාරයේ ආර්ථික සහන ලබා දෙනවායි කියලා කතා කළා. අපි දැක්කා එක එක ඇමතිවරු වේදිකාවල ඇවිල්ලා සහන මළු ගැන කිව්වා. අගමැතිතුමත් කිව්වා සහන මල්ලක් දෙනවායි කියලා. දැන් මේ ජනාධිපතිතුමා පත් වෙලා අද වෙනකොට අවුරුද්දක් වෙනවා. දැන් අවුරුද්ද කාලේ තව මාස දෙකකින් එතුමාගේ අවුරුදු පහෙන් අවුරුද්දක් ඉවරයි. දැන් පාර්ලිමේන්තුව පත් වුණේ අපි කියමු මාසයක් කියලා කාලේ. නමුත් ජනාධිපතිතුමා බලයට ඇවිල්ලා අවුරුද්දක කාලයකට ආසන්න කාලයක් වෙනවා. දැන් මේ කාලය තුල ජනතාවට ලබා දීපු සහන ගැන තිබිච්ච සහනත් කප්පාදු කරා. දැන් අපි ආණ්ඩුවත් තියෙද්දි හැම ප්‍රශ්නයක්ම අපිටත් තිබුණා. ආර්ථික ගැටලු තිබුණා. ලෝක ආර්ථිකයේ අවපාතය තිබුණා. ස්වාභාවික විපත් තිබුණා. ඒ හැම එකක් තිබිද්දිත් අපි ජනතාව වෙනුවෙන් ලයි ක්‍රියා කරපු සහන එකක්වත් අපි නවත්තන්න ගියේ නැහැ. නමුත් අද ඔක්කොම සහන නවත්තලා මිල පාලනයක් ගැන කතා කරා හාල් වල. අද හාල් ආණ්ඩුව කිව්වා ජනාධිපතිතුමා කිව්වා 90ට හා යන්න එපා කියලා 94 කියලා. අද හාල් 102කට යන්නේ. ඒ මිල පාලනයක් දැන් අත කරගන්න බැරි වෙනවා. ඊළඟට ගන්න පොල් 80යි 100යි අතර ප්‍රමාණය පොල් ගෙඩිය. ඒකත් ගණන් ගිහිල්ලා මුම්බයි ලුණු රුපියල් 90ට තිබුණේක රුපියල් 210යි අද වෙනකොට. ඒකත් ගණන් ගිහිල්ලා ඊළඟට පොල් තෙල් බෝතල එකේද රුපියල්
350යි.
දැනුයි පටන් ගත්තේ සභාපතිතුමනි.
3 minutes gone and you have 2 more minutes.
බඩුවල මිලක මඩුවල මිල කියනකොට ඔබතුමාට මට බේරෙ විදිහට පුටුවේ ඉඳගන්න ඕ ඒක තමයි නේ. මට මේ නියෝගයක් හරි ආවත් දන්න මේ ගණන් කියනකොට නවත්තන්න කියලා. හරි. එතකොට පොල් තෙල් වල මිලත් අද වෙනකොට 350 වෙලා තියෙනවා. ඊළඟට විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි, මෙන්න මේ විදිහට ඉතාම අත්‍යවශ්‍ය භාණ්ඩවල එකක්වත් අද වෙනකොට මිල පාලනය කරගන්න බෑ. අද ඉතාම සීග්‍රයෙන් මිල වැඩි වෙනවා. ආදායම් මාර්ග වැඩි වෙන්නේ නැහැ. අද කොරෝනා වසංගතයත් එක්ක 104කට පමණ ආසන්න ප්‍රමාණයක් ඉන්නවා රැකියාව ලහිමි වෙලා. තවම පෞද්ගලික අංශයේ 50%යි පඩි ගෙවන්නේ. අද සුවන් රැකියා කරන අය නන්නත්තර වෙලා ඉන්නවා. සංචාරක ශේෂ්ත්‍රයේ ඉරපු අය නන්නත්තර වෙලා ඉන්නවා. මොකද දීපු සහනේ රුපියල් 5000ව දෙකක් දීලා ෂේප් වුණ ආණ්ඩුව. තවම මේ භාණ්ඩවල මිල පාලනයක් කරගන්න බෑ. අද ජනතාවගේ ජීවන තත්ත්වේ පහත වැටිලා. අද අරගෙන බලන්න දැන් විදුලි බිලිය ගැන. අපිට කිව්වා නොයෙකුත් ආකාරයේ විදුලි බිලට සහන දෙන්නම්, ගෙවන්න ඕනේ නැහැ, කල් දෙන්නම් කියලා. දැන් මේ රෙඩ් බිල් එන්න පටන් අරන් තියෙනවා. දැන් පොලිමේ එනවා රතු බිල. හෙට අනිද්දා දවස් 14යි දින දීලා තියෙනවා. ඒවා කපනවා කියලා විදුලි බල මණ්ඩලය දැනුම් දීලා තියෙනවා. ඒතකොට කොහොමද මේ රටේ ජනතාව ජීවත් වෙන්නේ? මොකද්ද ජනතාව වෙනුවෙන් සහනයක් දුන්නේ? කිසිදු සහනයක් නැහැ. අද අරගෙන බලන්න විශේෂයෙන්ම අපි දන්නවා ඉතාම අත්‍යවශ්‍ය භාණ්ඩයක් කහ කියන එකත්. අද කහ කිලෝ එකක් ගරු සභාපතිතුමනි රුපියල් 4000යි. රුපියල් 4000යි ග්‍රෑම් 500 ග්‍රෑම් 100 ඇවිල්ලා රුපියල් 450ක් වෙනවා. හැම ගෙදරකම හැම භාණ්ඩයක්ම පාවිච්චි කරන අත්‍යවශ්‍ය භාණ්ඩයක්. ඒක ගෙන්නන එක තහනම් කරලා තියෙනවා. නමුත් ඒකේ අස්වැන්නේ ඉන්න තියෙන්නේ ලබන පෙබරවාරි මාසේ. ඒ පෙබරවාරි මාසේ වෙනකන් මිනිස්සු එනම් කහ පාවිච්චි නොකර ඉන්න කියලා දාණ්ඩුව කියන්නේ. ඒක දාණ්ඩුව කියන්නේ. එනම් ලබන පෙබරවාරි වලට අස්වැන්න නෙලන්න තියෙන්නේ දැන්ම කහ මාස 3ක් වෙනවා කහ තහනම් කරලා. නමුත් සමහර උදවිය එක එක ව්‍යාපාරිකයෝ ආණ්ඩුවත් ඇමතිවරු එක්ක ගනුදෙනු කරන ව්‍යාපාරිකයෝ හොරෙන් ගෙනල්ලා විකුණනවා. ඒවා එනවා වෙළඳපොළට. එතකොට අද වෙනකොට මේ අත්‍යවශ්‍ය භාණ්ඩ හැම එකක්ම ඉහළ ගිහිලා තියෙනවා ගරු සභාපතිතුමනි. ජනතාවගේ ජීවන තත්ත්වය ඉතාම අමාරු තැනකට තල්ලු වෙලා තියෙනවා. අන්න එවැනි අමාරුක මොහොතක තමයි 19 වෙනි සංශෝධනය වෙනස් කරන්න 20 වෙනි සංශෝධනයක් ගියේ. ගරු සභාපතිතුමනි, අද ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ අද ඉතාම අමිහිරිමත් දිනයක් කියලා මම කියන්න කැමතියි.
ඇයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කරපු අපි 42ක් පාර්ලිමේන්තු ඉදින්දී විපක්ෂයේ බහුතරයේ අනුමැතිය ඇතුව ඒ සම්මත කරපු 19 වෙනි සංශෝධනය නැවත ආපසු හරවන්න 20 වෙනි සංශෝධනය අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා. ඒ පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීම තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඉතාම කළු පැල්ලමක් තියෙන දවසක් හැටියට මේ දවස ඉතිහාසයට යනවායි කියන එක මතක තියාගන්න. ඒ හින්දා ගරු සභාපතිතුමනි අද වෙනකොට ඉතාම ජනතාව ඉතාම අමාරු තත්ත්වයක ජීවත් වෙනවා. ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ආණ්ඩුව ක්‍රියාත්මක කරන දේවල් ගැන පැහැදිලි අරමුණක් නැහැ. පැහැදිලි චිත්‍රයක් නැහැ. විශේෂයෙන්ම ආණ්ඩුවේ තිබුණු ආදායම් මාර්ග අඩු කරගත්තා. විශේෂයෙන්ම අපි බොහොම අමාරුවෙන් රජයේ ආදායම බිලියන 10 ඉඳන් බිලියන 2000 දක්වා වැඩි කිරීම කරා ක්‍රමක්‍රමයෙන් මේ රටේ ජනතාවගේ ඒ සහන ටික ලබා දෙන්න. නමුත් මේ ආණ්ඩුව ඇවිල්ලා වැට් එක අඩු කරලා Tamanට උදව් කරපු Tamanට ඡන්ද කාලෙදී ඒ ව්‍යාපාරිකයන්ට උදව් කරන්න ඒ වැට් එක අඩු කිරීම තුළ නැවත ආණ්ඩුවට බිලියන 500යි 600 ප්‍රමාණයක වගේ ආදායම් මාර්ගයක් අඩු කරගත්තා. අන්න එවැනි තත්ත්වයක තමයි අද ආණ්ඩුව හිර වෙලා ඉන්නේ. ඒ හින්දා ඉස්සරහට යන්න විදියක් නැහැ. දීපු පොරොන්දු ඉෂ්ට කරගන්න විදියක් නැහැ. දීපු දේවල් කතා කරපු දේවල් වේදිකාවල් වල බෙරිහන් දීලා පෝෂණ මල්ල ගැන නොයෙකුත් පොරොන්දු දුන්නා. සහන මළු ගැන කතා කරා, සෞභාග්‍ය දැක්ම ගැන කතා කළා. ඒ හැම එකක්ම කතා කරලා අද අවුරුද්දක් කාලයක් වෙනා ජනාධිපතිතුමාගේ කාලය අවුරුද්දකට ආසන්න ප්‍රමාණයක් වෙද්දි අද අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. අඩුම ගානේ තමුන්නාන්සලට සන්තෝෂ වෙන්න පුළුවන් හරි ආර්ථික සහනවත් මේ පෞගිය කාලෙ ටික දී ගන්න බැරි වුණා. ඒක ඊටාම කනගාටුයි. තමුන්නාන්සලට පාර්ලිමේන්තුවේ 140 ගානක ප්‍රමාණයක් තියෙනවා. ඒක ඇත්ත. ඒක බාධාවක් නෙමෙයි. ආර්ථිකයේ ඉදිරියට ගෙන යන්න සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවේ තියෙන මොකද්ද බාධාව? ඒව බාධාවක්
නැහැ.
අවසන් කරන්නම් ගරු සභාපතිතුමනි. ඒ හින්දා මම තමුන්නාන්සේට කියන්න කැමති මේ 19 20 නෙමෙයි අද ජනතාවට වැදගත් වෙලා තියෙන ජීවත් වෙන උතුමේ අයිතිය ආරක්ෂා කරගන්න. ඒ හින්දා මේ අයිතිය වෙනුවෙන් ජනතාව බලාගෙන ඉන්නවා. දැන් අවුරුද්දක් කාලයක් තිස්සේ ජනාධිපතිතුමා බලයට ඇවිල්ලා මොකද්ද ලබා දීපු සහන කියලා. අන්න ඒ සහන ටික තමුන්නාන්සේලා මැතිවරණ වේදිකාවට කාවල ඒ කතා කරපු සාහන ටික ලබා දෙන්න කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
Thank you Honorable Ishaq Rahman, Honorable Hector Apuhami, Honorable Nivat Kabral, you have 15 more minutes.
ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි, මා මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. මෙම විවාදයේදී වචන ස්වල්පයක් කතා කිරීමට ලබා ගැනීම සඳහා අද බොහෝ මන්ත්‍රීවරු විවිධ මාතෘකා ඔස්සේ තමන්ගේ කතාවල් පැවැත්වුවත් අද මෙම විවාදය තිබෙන්නේ 2006 අංක 11 දරන මුදල් පනත යටතේ නිකුත් කරන ලද ගැසට්ටුව පිළිබඳවත්, 2012 අංක 12 දරන මුදල් පනත යටතේ නියෝගය කරලා ලද ගැසට්ටුව පිළිබඳවත්, 2018 අංක 35 දරන මුදල් පනත යටතේ නියෝග පහක් අඩංගු ගැසට් පත්‍රය පිළිබඳවත්, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝග දෙකක් අඩංගු ගැසට් පත්‍රය පිළිබඳවත්, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියමයන් තුනක් අඩංගු ගැසට් පත්‍රය පිළිබඳවත්. ඒ කෙසේ වුවත් මම හිතන්නේ විවිධ අදහස් අද පළ වුණා 20 වෙනි සංශෝධනය පිළිබඳවත්. ඒව ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ අද මේ අවස්ථාවේදී. මෙතනදී කියවුණා මෙම පාර්ලිමේන්තුවේදී යම් යම් සහන ලබා දෙනවායි කියලා පොරොන්දු වුණත් ඒ සහන ලැබුණ නැහැ කියන එක. ඉතින් ඒ නිසා මම හිතුවා අද මේ අවස්ථාව කරගන්නේ කියලා අපේ රජය, එහෙම නැත්නම් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ තනතුරට පත් වුණාට පස්සේ අපි ලබා දීලා තිබෙන සහන පිළිබඳව යම් කෙටි විස්තරයක් කරන්නටත් මම මේ අවස්ථාව කරගන්නයි කියලා හිතුවා. එතනදී අපිට පේනවා, අපි දැක්කා ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි, මේ රජය පත්වෙච්ච අවස්ථාවේදී අපේ රටේ තිබිච්ච ආර්ථික ප්‍රතාපය ක්‍රමක්‍රමයෙන් ආර්ථිකයට සිදුවෙලා තිබිච්ච ඒ ප්‍රශ්නය ගැන අපි දැක්කා. අපි දැක්කා ආර්ථිකයේ සෑම වසරකදීම ඊට පෙර වසරට වඩා අඩු තත්ත්වයකට වර්ධනය වෙනවා. ඉතින් ඒ නිසා අපි දැක්කා මේ බදු හරහා ජනතාවට තිබිච්ච පීඩනය. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණා වරයා වශයෙන් පත් වූ විගස සහන රාශියක් බදු සහන රාශියක් ලබා දුන්නා. පළමිනියම්ම ජාති
මේ බද්ද honorable speaker to the chair.
ගරු කථානායකතුමනි, මා කියමින් පවතියේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වශයෙන් පත්වුවායින් පසුව මේ නව රජය විසින් ලබා දී තිබෙන සහන පිළිබඳව යම් විස්තරයක් කිරීමෙන් මම සිටියේ. ජාතියේ ගොඩනැගීමේ බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කළා. ඒ සමගම ඉකනොමික් සර්විස් චාර්ජ් එකත් ඉවත් කෙරුවා. ඒ සමගම අපි දැක්කා withholding tax අයින් කෙරුවා, pay tax එක අඩු කෙරුවා. ඒ සමගම corporate income taxes සෑහෙන ප්‍රමාණයකින්, ඒ කියන්නේ අපේ රටේ විවිධ ආයතන ගෙවා සිටි බදු රාශියක් බොහෝ දුරට අඩු කෙරුවා. අපනයන, තාක්ෂණ, කෘෂිකර්මයේ ඉදිකිරීම යන ක්ෂේත්‍රවල බදු ප්‍රතිශතය 14% දක්වා අඩු කෙරුවා. නිෂ්පාදන සඳහා බදු ප්‍රමාණය 18% දක්වා අඩු කළා. ඒ සමගම පෞද්ගලික බදු පළවෙනි රුපියල් මිලියන 3 දක්වා කිසිම බද්දක් ආයේ නොකිරීමින් ඊට පස්සේ මිලියන 3 සිට මිලියන 6 දක්වා 6%ක් පමණක්, මිලියන 6 සිට මිලියන 9 දක්වා 12%ක් පමණක්, මිලියන 9න් පස්සේ 18%ක් පමණක් අය කරමින් විශාල බදු සහනක් ලබා දීලා තිබෙනවා. ඒ සමගම අපි දැක්කා විවිධ අංශවලින් value added tax එක VAT එක 15% සිට 8% දක්වා අඩු කෙරුවා. ඉතින් මේ සියලුම බදු සහන ලබා දීලා පොලී සහනත් ලබා දීලා අපි දැක්කා පොලී අනුපාතය බොහෝ දුරට අඩු කෙරුණා. මේ රටේ පොලී අනුපාතය සාමාන්‍ය ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙකුට පොලී අනුපාතය තිබුණේ 15%ක පමණ අගයක එතුමා ජනාධිපති වෙනකොට. දැන් පොලී අනුපාතය 6-7-8 දක්වා අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ තුලින් ලබා ඇති සහනය ඉතා දැවැන්ත සහනයක් කියලාත් මම මතක් කර දෙන්නට කැමතියි. ඒ සමගම අපි දැක්කා කොවිඩ් වසංගතය ආවට පස්සේ තව සහන රාශියක් ලබා දුන්නා. දැන් සමහරක් අය සොච්චමක් වගේ කිව්වට ඒ අවස්ථාවලදී ලැබිච්ච සහන ඉතාමත්ම වැදගත් වුණා. රුපියල් 5000ක සහනයක් මේ රටේ සියලු දෙනාටම වගේ ලැබුණා දෙවරක්. ඒ සමගම අපි දැක්කා ඒ අයට තමන්ගේ වැඩ රාජකාරී කරගෙන යාම සඳහා අවශ්‍ය වෙන සියලුම සම්පත් ඒකරාශී කරලා වරාය වැඩ කරලා ගුවන්තොටපොළ අපේ රටේ පිටරටවලින් ඉන්න අයට ආපසු ඒමට අවස්ථාව ලබා දුන්නා. ඒ සියලුම දේවල් මා හිතන්නේ අපි සැලකිය යුත්තේ අපි ලබාගත් සහන හැටියට. මේ අය සමහරක් වෙලාවට ඒවා සහන හැටියට කියන්න අකමැති වුණත් ඒවා සහන බව අපි මතක තියාගන්න අවශ්‍යයි. අපි දැනට අපිට තියෙන විශාල අභියෝගයක් තමයි මේ රටේ විදේශ විනිමය නැවත ගෙන ඒමට කටයුතු කිරීම. අපි දැක්කා අපේ රටේ අපනයන අඩු වුණා. ඒ වුණත් පසුගිය මාස 3 තුළදී අපිට පුළුවන් වුණා නැවතවරක් අපනයන වැඩි කරගන්නට. අපිට පුළුවන් වුණා සංචාරක ක්ෂේත්‍රයේ තිබෙන ඒ ආයතන නොවැසී සිටීම සඳහා අවශ්‍ය වෙන පසුබිම හරිගස්සලා දෙන්නට. පොලි අනුපාතය අඩු කිරීම නිසා ඒ අයට තමන්ගේ සහන ලබා ගන්නට පුළුවන් වුණා. බැංක් වලින් අපි ලබා දුන්නා ණය විරාම. ඒ ණය විරාම හරහා ඒ අයට තමන්ගේ ණය ගෙවා ගැනීමට හැකියාව ලබා දුන්නා. ඒ ණය විරාම ලැබීම නිසා බොහෝ ආයතන අද තවදුරටත් තමන්ගේ කටයුතු කරගෙන යාමට ඒ අයට ශක්තිය සහ අවකාශය ලබා දීලා තියෙනවා කියන එක මම මතක් කර දෙන්නට අවශ්‍යයි. අපි මෙතනදී දකිනවා තවත් ප්‍රශ්නයක් කරු කථානායකතුමනි, අපි දැකලා තියෙනවා පසුගිය කාලය තුළදී සමහරක් බැංකු සහ සමහර ආයතන යම් යම් පුද්ගලයන්ට ණය ගෙවා ගන්න බැරි වෙන අවස්ථාවලදී ඉතාමත් ඉක්මනින්ම ඒ පුද්ගලයන්ගේ ගොඩනැගිලි සහ ඒ අයගේ වස්තුව ඔක්ෂන් කරලා ඒ මුදල් ලබා ගැනීමට කටයුතු කරනවා. මම හිතන්නේ මේ අවස්ථාවේදී අපි ඒ අයගෙන් ඉල්ලීමක් කරනවා. අපි මීට ඉස්සරිනුත් අපි ඒක කරලා තිනවා. ඉල්ලීමක් කරනවා තව මාස 6ක් පමණ කාලයක් තුලදී මේ දැඩි දඬු ආකාරයට එවැනි කටයුතු වලට යෙදෙන්නේ නැතුව යම් කිසි සහන කාලයක් ලබා දීලා ඒ අයට තමන්ගේ ඒ ණය ගෙවීමට යම් අවකාශයක් ලබා දෙන්නේ කියලා අපි ඉල්ලීමක් කරනවා. එහෙම ඉල්ලීමක් කරලා ඒක දිගින් දිගටම ඒවා අහුන්කන් නොදුන්නොතින් අපිට සමහර විට වෙන වෙන ක්‍රමවේද වලට යන්නට සිදු වෙවි. අපි හිතන්නේ ඒ නිසා බැංකු ක්ෂේත්‍රයේ කටයුතු කරන සියලුම දෙනා මේ ඉල්ලීම මේ අවස්ථාවේදී ඒ ඉල්ලීම හරහා කටයුතු කරලා ඒ ආකාරයට වෙන්දේසි ක්‍රමයට යන්නේ නැතුව යම් ආකාරයට ඒ අයට යම් කිසි කාල සීමාවක් ලබා දෙන්නේ කියලාත් අපි මේ අවස්ථාවේදී ඉල්ලීමක් කරනවා. ඒ සමගම අපි දැකලා තියෙනවා ලීසින් වලට කටයුතු කරන අයට අපි දැක්ක එක දෙයක් තමයි සමහර විට ඒ අය ඒ ලීස් එක වේලාසනින් ගෙවන්නට බලාපොරොත්තු වෙනවා නම් if a person wishes to settle his entirety of the lease early then we have seen in some instances that very few finance companies and banks provide them with that opportunity to make that payment and complete the lease. They normally ask for a surcharge. අධිභාරයක් මේ අය කරනවා ඒ පුද්ගලයන්ගෙන්. අපි ඒ ගැනත් දැන් සැලකිලිමත් වෙනවා. ඉදිරි කාලයේදී එවැනි කටයුතු වලට යෙදෙන ආයතන වලට අපි යම් ආකාරයකින් උපදෙසක් ලබා දෙනවා. ඉදිරියේදී එම කටයුත්තේ යෙදෙන්නේ නැතුව යම් කිසි පුද්ගලයෙක් වේලාසනින් ගෙවීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ පුද්ගලයාට ඒ අවස්ථාව ලබා දෙන්නේ කියලා වැඩි මේ බාධාවක් නොකර මම හිතන්නේ එවැනි දේවල් අපි කිරීම හරහා අපේ රටේ ආර්ථිකය නැවත වරක් පිබිදීමකට යොමු වෙලා තියෙනවා කියලා මම මතක් කරලා දෙන්නට අවශ්‍යයි. මම දැක්කා ගිය පාර්ලිමේන්තු වකවානුවේදී බොහෝ දෙනෙක් ඇවිල්ලා කිව්වා විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු දැන් අපේ රටේ ආර්ථිකය කඩා වැටේ කියලා. අපි දැක්ක පසුගිය සති දෙක තුලදී ගරු කතානායකතුමනි ඒකෙන් හාත්පසින්ම වෙනස්කයක් සිදු වුණේ. රුපියල ස්ථාවර වුණා, අපේ රටේ පොලි අනුපාත ස්ථාවර වුණා, කොටස් වෙළඳපොළ ඉතාමත්ම හොඳින් දැන් ක්‍රියාත්මක වෙනවා. අපි ඒකත් දැක්ක. ඉතින් එහෙන් පෙනියන්නේ ඒ අයගේ සිහින මම මේ ඉස්සරහට කිව්වා වගේ බොල වේදගෙන බොල මේ ඒ අයගේ සිහින සබෑ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි කරගෙන යන කටයුතු හරහා දිගින් දිගටම මේ මූල්‍ය ආයතන ශක්තිමත් වෙනවා, අපේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. ඉතින් අපිට ඉතාමත්ම වගකීමකින් කියන්නට පුළුවන් වැඩි කලක් යන්නට මත්තෙන් මේ සියලුම ආයතන මේ සියලුම යටිතල පහසුකම් නැවත වරක් අපිට සකස් කර ගැනීමට අවකාශය ලැබෙනවායි කියන එකත්. Mr. Speaker, we have a challenge in our hands with regard to the external account. We have already spoken to several investors from all over the world. We continue to engage with them and we are constantly keeping them abreast of the developments that are taking place in our country. We believe that in that quest, that within a few more weeks, we would see the monies coming back into the Sri Lankan economy in the form of investments as well as as foreign direct investment. We have seen the trend movement, the investments into the treasury bills and treasury bonds for the first time in 7 months has once again started to come back. We have seen foreign investors stirring once again. They are keen to come back into Sri Lanka because the local investors are today making purchases of the shares in droves. So the trend has once again reversed in our favor. So within a few more weeks, we believe that the financial systems in our country would get back into the trend where we would be able to receive new investments so that the country can go from strength to strength in its economic front. I think the expectations of the opposition were quite different. They believed that we would not be able to make that trend change, but today that is happening, and we believe that the message will go across to the foreign investors that time is ripe for Sri Lanka to come back. So we believe that in this fashion, that the message would be conveyed directly to the foreign investors, and we invite them to come back into Sri Lanka to take up positions. We have seen new investments being announced by the Board of Investment. Just yesterday, the Board of Investment announced that in the first 9 months of this year, they have been able to have investments totaling $1.5 billion signed by them in this COVID era. And that, I think, is an excellent start with regard to the new investment drive that we are undertaking. We have also seen, Honorable Speaker, when we went to see the port city, that there is excitement there. They are very keen to have new investments coming in, and we believe that a convention center would be also started in that port city shortly. We believe that there would be new buildings being done there, so the marina and the roads. So there is tremendous amount of interest in Sri Lanka once again. That was something that the previous government could not portray to the world. And when the new law is brought in to ensure that the activities of the port city are once again done in a way that it's of international standards, I think the flow of investments would be extremely sound, and Sri Lanka would be able to have that progress very soon. Kathanayaka Thumini, ma me avasthavedi obathumata matak karana denata kemathi ilanga maasa kīpe thuladi ape nava raje nava ayavaya lekhane idiripat kirwata passe me mulu lokiyatama danaganna puluwang vevi api aluth vidiyata hitala api karagena yana me weda katiyutu pilibandawa honda vistaraya boho denek ma hitanne hituwa janadhipati thuma out of the box thinking කළ යුතුයි කියන අවස්ථාවේදී ඒක සිදු නොවේයි කියලා. එයා හිතාගෙන ඉන්නට ඇති සමහර විට මේවා වචනයට පමණක් සීමා වෙයි කියලා. අද ඒ වට අපි දකිනවා සෑම ක්ෂේත්‍රයකම අපේ රටේ කටයුතු ඒ ඒ ආකාරයට සිදු වෙලා රටේ දැවැන්ත පිම්මක්ට දැන් සූදානම් වෙමින් පවතින බව අපිට පෙනී යනවා. අපේ රටේ දුගී දුප්පත් භාවය අඩු කිරීම සඳහා විශේෂ කාර්ය සාධන බලකායක් පිහිටවලා තියෙනවා. ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් එයින් කටයුතු රාශියක් සිදු වෙගෙන යනවා. අද බිම් මට්ටමේ සියන සීලුම් දෙනාට තමන්ගේ කෘෂිකර්මය තමන්ගේ කටයුතු සියල්ලක්ම හොඳින් කරගෙන යාමට එතනින් සහාය ලැබෙන ගමන්ම මහා පරිමාණයේ ආයතනවලටත් අපි සහාය ලබා දීලා හැම පැත්තකින්ම අපේ රටේ ආර්ථිකය අද දියුණු වෙමින් පවතින බව මතක් කරන දෙන්නට මම කැමතියි. බොහෝ දෙනෙක් හිතනට ඇති මේ වසරේදී අපේ රටේ ආර්ථික වර්ධන වේගය අඩු වෙයි කියලා. අඩු වුණා තමයි කොවිඩ් වසංගතය නිසා අපිට වෙච්ච කටයුතු නිසා. ඒ වුණත් මම හිතන්නේ මේ වසරේදී අපිට සමහර විට බොහෝ අවස්ථාවලදී මේ රටේ වර්ධන වේගය මේ 1%ක්වත් අපිට වාර්තා කරගන්න හැකි වෙයි කියලා මම හිතනවා. මුළු ලෝකයේම ආර්ථිකයේ වශයෙන් 1/4 මාර්ක 5ක පමණ අවපාතයකට යොමු වෙන අවස්ථාවකදී ශ්‍රී ලංකාවට පුළුවන් නම් එවැනි තත්ත්වයක් සකස් කරගන්නට මම හිතන්නේ ඒක අපි දකින්නේ ඉතාමත් හොඳ දෙයක් හැටියට. එසේනම් මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කෙරුවේ මුදල් පනත් පිළිබඳව. ඒ සියලුම පනත් වලින් අපි ලබා දීලා තියෙන විවිධ සහන මේ රටට ඉදිරියේදී තවත් සහන අපි ලබා දෙන ගමන්ම රටේ වර්ධන වේගය වැඩි කර ගැනීමෙන් රටේ ආර්ථිකයේ දියුණු මාවතකට යොමු කර ගැනීමට අපිට හැකි වෙනවා කියන එක පොරොන්දුව ලබා දෙමින් මගේ වචන ස්වල්ප අවසන් කරන ඔබතුමාට ස්තුතියි.
ඔබ ස්තුතියි. Item number 1 House agrees. Item number 2 House agrees.
Aye.
Item number 3, House agrees.
Aye.
Item number 4, House agrees.
Aye.
Item number 5, House agrees.
Aye.
Item number 6,
Aye.
House agrees.
Aye.
Item number 7, House agrees.
Aye.
Item number 8, House agrees.
Aye.
Item number 9, House agrees.
Aye.
Item number 10, House agrees.
Aye.
Item number 11, House agrees.
Aye.
Item number 12, House agrees.
Aye.
Item number 13, House agrees.
Aye.
Item number 14, House agrees.
Aye. Item number 15, House agrees.
Aye.
Item number 16, House agrees.
Aye.
Item number 17, House agrees.
Aye.
Item number 18, House agrees.
Aye.
Item number 19, House agrees.
Aye.
Item number 20, House agrees.
Aye.
Item number 21, House agrees.
Aye.
Item number 22, House agrees.
Aye.
Item number 23, House agrees.
Aye.
Item number 24, House agrees.
Aye.
Item number 25, House agrees.
Aye.
Item number 26, House agrees.
Aye.
Item number 27, House agrees.
Aye.
Item number 28, House agrees.
Aye.
Item number 29, House agrees.
Aye.
Item number 30, House agrees.
Aye.
Item number 31, House agrees.
Aye.
Item number 32, House agrees.
Aye.
Item number 33, House agrees.
Aye.
Item number 34, House agrees.
Aye.
Item number 35, House agrees.
Aye.
Item number 36, House agrees.
Aye.
Item number 37, House agrees.
Aye.
Item number 38, House agrees.
Aye.
Item number 39, House agrees.
Aye.
Item number 40, House agrees.
Aye.
Item number 41, House agrees.
Aye.
Item number 42, House agrees.
Aye.
Item number 43, House agrees.
Aye.
Adjournment motion.
September masa wisutung weni badada perwaru dahaya tek parlimento kalda bitiya yojana karana
tu dirangudi si garu dirangude isuru dirangude mantituma asaneete
සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ගරු වේලකුමාර් මන්ත්‍රීතුමායි ඉදිරිපත් කරනවා.
ගෞරව සභයික තලමේ තාංගම් උරුපිනර් අවර්ගලේ இந்த தரப்பட்ட சந்தர்ப்பத்திற்கு நன்றி தெரிவித்துக் கொள்கின்றேன். இன்றைய நாளிலே எங்களுடைய சமூகத்தில் இருக்கக்கூடிய ஒரு முக்கிய தேவைப்பாட்டை முன்மொழிய செய்ய கிடைத்திருக்கின்றது. தமிழ்மொழி மூல தோட்ட பாடசாலைகளில் காணப்படும் ஆசிரிய வெற்றிடங்களுக்கான ஆசிரிய உதவியாளர்களை ஆட்சேர்த்தல் 2013 டிசம்பர் 16 திகதி அமைதி 13/1636/53/0/59 இலக்கம் கொண்ட அமைச்சரவை தீர்மானத்தின்படி முன்னெடுக்கப்பட்டது. அமைச்சரவையின் தீர்மானத்தின்படி வர்த்தமானி அறிவித்தலில் தெரிவிப்பது, நியமனம் பெறும் ஒருவர் நியமனம் பெறும் பாடத்துடன் தொடர்புறும் வகையில் கல்வி அமைச்சினால் ஏற்றுக்கொள்ளப்படும் ஆசிரிய பயிற்சியினை அல்லது பல்கலைக்கழக மானியங்கள் ஆணைக்குழுவினால் ஏற்றுக்கொள்ளப்படும் பல்கலைக்கழகம் ஒன்றில் அல்லது உயர்கல்வி நிறுவனம் ஒன்றில் குறித்த பாடத்திற்கான பட்டம் ஒன்றினை பெற்றுக்கொள்ள வேண்டியதுடன் அவ்வாசிரிய பயிற்சி அல்லது பட்டம் செல்லுபடியாகும் திகதி முதல் அவர் இலங்கை ஆசிரியர் சேவையின் 3 தரம் ஒன்றிற்கு உள்ளீர்க்கப்பட்டு சேவையில் உறுதிப்படுத்தப்படுவார் என்பதாகும். இந்த நியமனங்கள் வழங்கப்பட்டு உரிய தகமைகள் பூர்த்தி செய்து பல மாதங்கள் கடந்தும் ஆசிரிய உதவியாளர்களின் நியமனங்கள் உறுதிப்படுத்தப்படாதிருக்கின்றது. அது மட்டுமல்லாது ஒவ்வொரு மாகாணங்களும் வெவ்வேறு அடிப்படைகளை கையாளுவதும் காணப்படுகின்றது. எனவே இந்நியமனம் பெற்று தகமைகளை பூர்த்தி செய்திருப்பவர்களை உடனடியாக ஆசிரியர் சேவையினது 3-1 உள்ளீர்த்து கொள்ள வேண்டும் என்பதனை இந்த பிரேரணை மூலம் இந்த சபைக்கு முன்வைக்கின்றேன். அதனை முன்வைத்து இந்த விவரம் தொடர்பாக இந்த சபையிலே எனது கருத்துக்களையும் தொடர விரும்புகின்றேன். குறிப்பாக 2015 மே மாதம் 19 திகதி இந்த ஆசிரிய பெருந்தோட்ட பாடசாலைகளில் இருக்கின்ற இட வெற்றிடங்களுக்குரிய இந்த ஆசிரிய உதவியாளர் நியமனம் 2015 மே 19 திகதி முதல் உள்வாங்கப்படுகின்றது. அதன் அடிப்படையிலே இவை ஆறு கட்டங்களாக உள்வாங்கப்பட்டு மொத்தமாக 2896 ஆசிரிய உதவியாளர்கள் உதவியாளர்களாக நியமிக்கப்பட்டிருக்கின்றனர். இந்த நியமனங்கள் மொத்தமாக 5 மாகாணங்களையும் 11 மாவட்டங்களையும் உள்வாங்குகின்றது. அதிலே குறிப்பாக மலையக பெருந்தோட்ட சமூகம் பெருமளவிலே இருக்கக்கூடிய மத்திய மாகாணத்தில் மிக அதிகளவானதாகவும், அதனைத் தொடர்ந்து ஊவா சப்ரகமுவ அதேபோல தென் மாகாணம் தென்மேற்கு மாகாணங்களிலும் உள்ளடங்களாக 11 மாவட்டங்களில் இருந்து 2896 வரையான ஆசிரிய உதவியாளர்கள் நியமனம் பெறுகின்றனர். இவர்களினுடைய ஆரம்ப கொடுப்பனவு வர்த்தமானி அறிவித்தலின்படி ரூபாய் 6000 காணப்படுகின்றது. அந்த ஆசிரிய உதவியாளர்கள் தங்களுடைய 10 வருட சேவையை ஒரு பாடசாலையிலே மேற்கொள்ள வேண்டியதுடன் 5 வருடங்களுக்குள் அங்கே சொல்லப்பட்டிருக்கின்ற தகமையை பூர்த்தி செய்கின்ற போது ஆசிரிய சேவையின் 3:1 அவர்கள் உள்வாங்கப்படுவார்கள் என்பது வர்த்தமானியிலே தெளிவாக குறிப்பிடப்பட்டிருக்கின்றது. அந்த வகையிலே இக்கால பகுதியினுள் கொட்டகலை, கோப்பாய், அட்டாளச்சேனை, மட்டக்களப்பு போன்ற ஆசிரிய இந்த கலாசாலைகளின் ஊடாக உரிய ஆசிரிய உதவியாளர்கள் தங்களுடைய பயிற்சிகளை தொடர்ச்சியாக நிறைவு செய்து வந்திருக்கின்றார்கள். இங்கே ஒரு விடயத்தை நான் சுட்டிக்காட்ட வேண்டும். பயிற்சி நிறைவு செய்த தினத்திலிருந்து ஆசிரிய சேவையின் 3:1 அவர்கள் உள்வாங்கப்பட வேண்டும் என்பதுதான் வர்த்தமானியிலே காணப்படுகின்ற அந்த நிபந்தனையாக இருக்கின்றது. தற்போது இந்த ஆசிரிய உதவியாளர்களாக சேர்க்கப்பட்டவர்கள் பல்வேறு நிலைகளிலே இருக்கின்றார்கள். 1, இவர்களிலே ஒரு சிறு அளவானவர்கள் சேவை பூர்த்தி செய்யப்பட்டு அவர்கள் ஆசிரிய நியமனங்களுக்குள் உள்வாங்கப்பட்டவர்களாக ஊவா சப்ரகமுவா மாகாணங்களில் இருக்கின்றார்கள். அதனை தாண்டி இங்கே ஏறக்குறைய 420 வரையான ஆசிரிய உதவியாளர்கள் தங்களுடைய பயிற்சிகளை நிறைவு செய்து தங்களுக்குரிய தேவைப்பாடுகளை பூர்த்தி செய்து அவர்களினுடைய கோவைகள் மத்திய மாகாணத்திற்கு மாகாண கல்வி திணைக்களத்திற்கு முன்வைக்கப்பட்டு இன்னும் நியமனம் வழங்கப்படாது பல மாதங்கள் இருப்பறியாக அந்த 420 காணப்படுகின்றது. அதற்கு மேலதிகமாக இந்த கடந்த 21 திகதியாகின்ற போது 2020 9/21 ஆகின்ற போது 979 பேர் தங்களுடைய தகமலைகளை பூர்த்தி செய்தவர்களாக இருக்கின்றார்கள். இன்னும் 573 பேர் தங்களுடைய பயிற்சிகளை நிறைவு செய்து இறுதி பரீட்சைக்கு தோற்ற இருக்கின்றார்கள். இன்னும் ஒரு 83 பேர் பயிற்சியிலே ஈடுபட்டு கொண்டிருப்பவர்களாக காணப்படுகின்றார்கள். ஆகவே இந்த ஆசிரிய உதவியாளர்கள் பெருந்தோட்டங்களிலே இருக்கக்கூடிய அந்த தோட்டப்பாடசாலைகளின் வெற்றிடங்களை மையப்படுத்தி வழங்கப்பட்டவை. சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, அவை அதன் அடிப்படையிலே நாங்கள் எடுக்கின்ற போது இவர்கள் 6000 ரூபாய் என மிக ஒரு குறைந்தபட்ச உதவி தொகையோடு நீண்ட ஒரு காலப்பகுதியிலே தங்களுடைய சேவையை அளிப்பது மட்டுமல்லாமல் அதற்கிடையிலே தாங்களுக்கு கோரப்பட்ட தகமையையும் பூர்த்தி செய்திருக்கின்ற நிலையிலே அரசு அமைச்சரவை அங்கீகாரப்படி அரச வர்த்தமானியில் குறிப்பிட்டதுபடி அவர்களுடைய தேவைப்பாடுகளை பூர்த்தி செய்யப்பட்டிருக்கின்ற நிலையில் ஏன் அவர்கள் உள்வாங்கப்படாதிருக்கின்றார்கள் என்ற கேள்வி இங்கே எழுவதாக இருக்கின்றது. அவையிலே கல்வி அமைச்சர் கௌரவ கல்வி அமைச்சர் அவர்கள் ஜி.எல். பீரிஸ் அவர்கள் இந்த அவையிலே இருக்கின்ற போது அவை இங்கே இந்த ஒரு மாகாணம் மட்டுமல்லாமல் 5 மாகாணத்திலும் இருக்கக்கூடிய இந்த 2996 பேரையும் கவனத்திலே கொண்டு அவர்களை ஆசிரிய சேவையினுடைய 3:1 தரத்திற்கு உள்வாங்குவதற்குரிய நடவடிக்கையும், அதே போல அந்த உள்வாங்கல் அவர்கள் தங்களுடைய பயிற்சியை முடிவு செய்த திகதியிலிருந்து அந்த நியமனம் பெறுவதாக அதனை பெற்றுக் கொடுக்க வேண்டும் என கேட்டுக்கொள்கின்றேன். அப்போது அவர்கள் அந்த நிலுவை கொடுப்பனவை பெறக்கூடியதாகவும் அவர்களினுடைய சரியான சேவை காலத்தை முழுமைப்படுத்தக்கூடிய அந்த வாய்ப்பும் அவர்களுக்கு கிடைக்கின்றது என்பதனை இந்த இடத்திலே கூறி வைக்க விரும்புகின்றேன். தாங்களுக்கு தெரியும், மலையக இந்த பாடசாலைகள் தோட்டப்பாடசாலைகளாக இருந்தே தற்போது அரசப்பாடசாலைகளாக மாறியிருக்கின்றது. அவை பல்வேறு குறைபாடுகளை, மனிதவள குறைபாடுகள் போல பௌதீக குறைபாடுகளையும் கொண்டது. அந்த வகையிலே ஆசிரிய பற்றாக்குறை இங்கே தொடர்ச்சியாக இருக்கக்கூடியது. அவை அந்த பற்றாக்குறைக்கு ஒரு மாற்று ஏற்பாடாக கொண்டு வரப்பட்ட இந்த செயற்திட்டத்திற்கு எங்களுடைய அந்த ஆசிரிய உதவியாளர்கள் சமூக அந்த அக்கறையோடு சேர்ந்து செயற்பட்டிருப்பதையும் நான் இந்த இடத்திலே ஞாபகப்படுத்த வேண்டும். அதே போல இந்த பிரேரணையின் ஊடாக முழு 5 மாகாணங்களிலும் 11 மாவட்டங்களிலும் இருக்கின்ற முழு மொத்தமானவருக்கு தீர்வு தேடிய இந்த பிரேரணை கொண்டு வந்திருக்கின்றோம். அவை இதனுடைய முக்கியத்துவத்தை அரசு தரப்பிலே இருக்கக்கூடிய மலையகத்தை பிரதிநிதித்துவம் செய்யக்கூடியவர்கள் விளங்கிக் கொள்ள வேண்டும். அதனை விடுத்து அதனை கொச்சப்படுத்தக்கூடிய வகையிலே நாங்கள் ஆளுநரோடு பேசிவிட்டோம், நாங்கள் செயலாளரோடு பேசிவிட்டோம், அவர் உறுதியளித்திருக்கின்றார், இவர் உறுதியளித்திருக்கின்றார் என்றால் அந்த உறுதிமொழி ஆவணங்களை இங்கே கொண்டு வந்து இந்த பாராளுமன்றத்திலே சமர்ப்பிக்க முடியும். அவை அதால் அத்தகையவைகளை விட்டு அரசை இந்த நியமனங்களை பெற்றுக் கொடுப்பதற்குரிய வழிநிலைக்கு கொண்டு வருவதற்காக இந்த பிரேரணையை நாங்கள் முன்கொண்டு வந்திருக்கின்றோம். அந்த வகையிலே இந்த பிரேரணையில் இருக்கக்கூடிய முக்கியத்துவத்தை உணர்ந்து கௌரவ கல்வி அமைச்சர் அவர்கள் மாகாணத்தில் இருக்கக்கூடிய கல்வி திணைக்களத்தோடு அதே போல நிதி அமைச்சினுடைய திரைசேரியில் இருந்தான அதற்குரிய ஏற்பாடுகளை செய்து இந்த மலையக சமூகத்தின் வருங்கால முன்னேற்றத்துக்குரிய அடித்தளத்தை வழிகாட்டலை ஏற்படுத்தக்கூடிய ஆசிரிய உதவியாளர்களை அந்த ஆசிரிய நியமனத்திற்கு உள்வாங்குவதற்குரிய வழிவகைகளை செய்ய வேண்டும் என்ற வேண்டுகோளை இந்த உயர் சபையிலே வைத்து என் உரையை நிறைவு செய்கின்றேன். நன்றி.
Honorable Radhakrishnan to second, you have 3 minutes.
3 minutes, only 3 minutes?
3 minutes, yes.
Not enough to say something about the 3 minutes. Honorable Digambaram's 2 minutes, altogether 5 minutes. Gaurava Velukumar அவர்களுடைய இந்த பிரேரணையை நான் அனுபவிக்கின்றேன். அதே நேரத்தில் இந்த தோட்டப்பாடசாலையின் உதவி ஆசிரியர்களாக இருந்தவர்களுக்கு இன்னும் தங்களது சம்பளத்தை பெற்றுக்கொள்ள முடியாத சூழ்நிலையில் இருப்பதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. 2014 கௌரவ மஹிந்த ராஜபக்ச ஜனாதிபதியாக இருந்த காலத்திலே இந்த திட்டத்தை அமல்படுத்துவதற்காக அவர் கொண்டுவரப்பட்ட பிரேரணை 2015 படிப்படியாக இந்த ஆசிரியர்களுக்கு நியமனம் கொடுக்கப்பட்டது. முதலாவதாக 19/5/2015 1688 பேருக்கும், 15/6/2015 370 பேருக்கும், மூன்றாவது தடவையாக 2/7/2015 158 பேருக்கும், 27/4/2015 457 பேருக்கும், 1/2/2017 19 பேருக்கும், 6வது தடவையாக 113 பேருக்கும், 7வது தடவையாக 20/3/2017 98 பேருக்கும் இந்த நியமனங்கள் கொடுக்கப்பட்டன. இன்னும் இதில் 3126 ஆசிரியர்கள் எடுக்கப்பட வேண்டிய சூழ்நிலையிலே 2896 பேருக்கு தான் இது கொடுக்கப்பட்டிருக்கின்றது. ஆகவே இன்னும் 230 பேருக்கு இந்த ஆசிரியர் தொழில் கொடுக்கப்பட வேண்டும். அந்த அடிப்படையிலே இவர்கள் இப்பொழுது 2 வருட சேவை, அதாவது தங்களுடைய காலங்களை பூர்த்தி செய்திருந்தாலும் கூட ஆசிரியர் கலாசாலைகளிலே இன்னும் அவர்களுக்கு இந்த நியமனம் கொடுக்கப்படவில்லை. விசேஷமாக கொட்டகலை, அட்டகலச்சேனை, கோப்பாய், மட்டக்களப்பு போன்ற கல்வியர் ஆசிரியர் கலாசாலைகளில் இவர்கள் தங்களுடைய பயிற்சியை முடித்திருந்த பொழுதிலும் இன்னும் இதற்கான சம்பளத்தை இன்னும் கொடுக்கப்படவில்லை. 6000 ரூபாக ஆரம்பித்தது 10000 ரூபாக இப்பொழுது உயர்த்தப்பட்டிருக்கின்றது. இருந்தாலும் இவர்களுக்கு முழுமையான சம்பளம் கிடைக்கவில்லை என்பது பல போராட்டங்களுக்கு மத்தியிலே இன்று மலையகத்திலே ஒரு பல்வேறு பொருளாதார பிரச்சனையாக அந்த ஆசிரியர்களுக்கு இருப்பதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே இன்றைய கல்வி அமைச்சர் கௌரவ ஜி எல் பீரிஸ் அவர்கள் இதை தீர்த்து வைக்க வேண்டும் என்று நாங்கள் எண்ணுகின்றோம். I took several attempts to settle this matter when I was the minister of state minister of education, but I couldn't do that. So therefore, please take necessary action and settle this matter, because you have to pay the money, you have to pay the salary to them. Otherwise, they are very difficult position into carry their life. So honorable minister, please take necessary action and settle this matter in your period within these 3 months. I hope. அதனால இந்த ஆசிரியர்களுடைய இன்றைய வருமானம் மிக குறைந்திருக்கின்ற காரணத்தினால் இதை உடனடியாக இதை தீர்த்து தரும்படி நாங்கள் உங்களை அன்பாக கேட்டுக் கொள்கின்றோம். அதே மட்டுமல்ல, இன்னும் 3000 ஆசிரியர்கள் இருக்க வேண்டிய சூழ்நிலை மலையகத்துக்கு இருக்கின்றது. We have another 3000 teacher shortage in the plantation sector. So when I was the minister, I put a cabinet paper. So it was in the process line. So therefore, sir, please take necessary action to appoint those teachers also during your period in the plantation. If you have time, you give us a time. We all the plantation MPs come and discuss with you about this. And there are so many other problems also in the plantation schools. So therefore, give us a time. We will come and discuss with you and sort out these problems. Thank you very much. Thank you.